සම්මා සම්බුදු සරණයි යෙසු පිනතුඹ හැම දිනකටම සෑම මාසකම දෙවන සහ සිව්වන සෙනසුරාදා තම ශනිදාවේ රාත්‍රී 9ට ඔබ වෙත ගෙනෙන අපේ සාකච්ඡාමය මේ සත්‍ය අවලෝකණය අද දවසේ අපි සූදානම් වෙන්නේ පසුගිය දාසේම අලුත් මාතෘකාවක් යටතේ ඔබට නොදන්නා කාරණා කීපයක් දැන තියාගන්නට දන්නා කාරණා නිවැරදි කරගන්නට අතවිත ලබා දෙන්නට සුපින්නම් අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන අද දවසේ මෙම වැඩසටහනට වැඩම කොට වදාළ තමන්ගේ තරුණ භික්ෂු ජීවිතය බොහෝ සෙයින් අනුන් වෙනුවෙන් කැප කරමින් මහගේ උදාර ධර්ම ශාස්ත්‍රීය සේවාවක නියුක්ත වන පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේව පළමු කොට අපි දොහොත් මුදුන් දීලා සාදු කියලා පිළිගන්නවා. ඒ වගේම නිරන්තරයෙන්ම ශ්‍රී සද්ධර්මය සම්නිවේදනය කිරීමෙහිලා කැපවන වගේම භාවනාව ආදීය පිළිබඳව තමගේ සහෝදරයනට ඒ වගේම පරිබාහිර සමාජයට නිරතුරු උපදෙස් ලබා දෙන මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමන් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා සුපුරුදු පරිදි ආයිබෝන්.
ආයිබෝන්.
බොහෝ දෙනෙක් අපි විමසන් සිටියා එනි වැඩසටහන නැත්නම් සමාරම්භක වැඩසටහන නැරඹුවයින් පසුව ඉන් ඉදිරියට කතා කරන්නේ කුමක්ද? නොවේසනම් එකම මාතෘකාව දිගින් දිගටම කතා කරගෙන යනවාද? නොවේසනම් දිනෙන් දින විවිධ මාතෘකා අරබයා නැත්නම් විවිධ මාතෘකා යටතේ අප කරුණු ගෙනහැර දක්වනවාද කියා. අපි කල්පනා කරනවා දිගින් දිගටම එකම කාරණාවක් පිළිබඳව කතා කිරීමෙන් පෙර වැඩසටහනක් නැරඹන්නට අවකාශ නොලැබුණු කෙනෙකුට යම් අසාධාරණයක් සිදුවන්නට ඉඩ තිබෙන නිසා ඒ දිනවල ඒ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වටිනවායි කියලා. ඒ වගේම මෙවැනි වැඩසටහනකදී විශේෂ වශයෙන්ම අද දවසේ හමාර කරන්නට නොහැකි වුණොත් එහි ඌණපූර්ණයක් ඊළඟ දවසකට ඉතිරි කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කිසිදු බැඳීම් හෝ කිසිදු ස්ථාවර නියෝගයකට අඩංගු නොවි අප බොහොම සැහැල්ලුවෙන් සූදානම් මේ වැඩසටහන කරගෙන යන්න. මොකද අපේ ඒකාය නරඹන වෙන්නේ ඔබේ දැනුම දියුණු කිරීම, ඔබේ ධර්මඥානය වඩා වර්ධනය කිරීම, ඒ සඳහායි අපේ කැපවීම. සුබින්නත්නි අද මාතෘකාව බවට පත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනෙක් නිරතුරු කතා කරන, නිරතුරු තොරතුරු සොයන මාතෘකාවක්. ඒ තමයි දෙවියෝ සහ දේව ඇදහිීම. නැත්තම් දෙවියන් සහ දෙවියන් පිදීම. මේ කාරණාව පිළිබඳව බුදු දහමේ කියවෙන ආකාරයේ කොයි ආකාරද නැත්නම් බුදු පියාණන් වහන්සේ දෙවියන් කෙලෙස අර්ථ විග්‍රහ කරද්ද දෙවියන් පුදන්නට උන්වහන්සේ අනුදැන බදාලාද ආදී දෑ පිළිබඳව පූර්විකාවක් සනිටුවන් කරන හැටියට අපි ඉතාම ගෞරවයෙන් අපේ පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේගේ අයව සිටිනවා.
සෑම දිනාටම තෙරුවන් සරණයි. අද අපි කතා කරන මාතෘකාව පිළිබඳව අපේ සසික මහත්මයා පැහැදිලි කරන්නට යෙදුණා. අද අපි කතා කරන්නේ දෙවියන් සහ දේව ඇදහිලි පිළිබඳව. ඇත්තටම බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් තරුණෙක් ආවා. මේ තරුණයා සංගාරව, එයාගේ නම. එයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අත්ති දේවාති, බුදුරජාණන් වහන්සේ දෙවියෝ ඉන්නවද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් සංගාරව දෙවියෝ ඉන්නවා. ඊට පස්සේ සංගාරව ඇහුවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දෙවියෝ දැකලා තියෙනවද? උන්වහන්සේ උත්තර දුන්නා ඔව් මම දැකලා තියෙනවා. ඊට පස්සේ අහනවා ඔබ වහන්සේ දෙවියෝ පිළිබඳව අවබෝධ කරලා තියෙනවද? ඒ කියන්නේ යාල දිව්‍ය ලෝකයට ආවේ කොහොමද, කොච්චරද ආයුෂ, කොහොමද සැප සම්පත්, දිව්‍ය ලෝකයට එන්න හේතු මොනවද, ඒකෙන් යන්න හේතු, මේ විදිහට අවබෝධ කරලා තියෙද? උන්වහන්සේ කිව්වා ඔව් මම අවබෝධ කරලා තියෙනවා. මේ සංඝාරව කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මම ඔබ වහන්සේගෙන් ඇහුවා දෙවිවරු ඉන්නවද කියලා. ඔබ වහන්සේ කියන ඔව්. දෙවිවරු දැකලා තියෙද? ඔව්. දෙවිවරු අවබෝධ කරලා තියෙද? ඔව්. එහෙනම් මම ඒකන්තේන නිට්ටං ගන්තබ්බං අත්ති දේවාතේ, මම ඒකාන්තයෙන්ම නිගමනයකට යනවා ස්ථීරවම තීරණය කරගන්න අදහසකට එනවා දෙවිවරු ඇත කියලා. ඇත්තනම බෞද්ධ අපේ සද්ධාවෙන්න ඕනි එක. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියනවා නම් දෙවිවරු ඉන්නවා කියලා. උන්වහන්සේ දෙවිවරු දැක්කා කියලා කියනවා නම් උන්වහන්සේ දෙවිවරු පිළිබඳ අවබෝධ කරගත්තා කියනවා නම් අපි ඒකාන්ත වූ නිගමනයකට යන්න ඕනි ලොව දෙවිවරු ඇත කියලා. ගොඩක් දෙනෙක් මේක කතා කරනකොට කියන වචනයක් ඇහිලා තියෙනවා සසික මහත්මයා. අපේ බෞද්ධ අය ගොඩක් කතා කරන්නේ ගොඩාක් වචනවලට සංකල්පය කියන වචන යොදාගෙන. දේව සංකල්පය, පුනර්භව සංකල්පය, මාර සංකල්පය, ආත්ම සංකල්පය. හැබැයි මේ හැම එකකටම මේ සංකල්පය කියන වචන යොදන එක වැරදි. මොකද මේ සංකල්ප කිව්වහම මේක සිතුවිලි නැත්තම් ඒ පිළිබඳ යම් කිසි එක සංකල්පයක් විතරයි වගේ මවාගත් එකක් වගේ අදහසකුත් එන්න පුළුවන් හිතට. මේක ඇත්තට මෙහෙම එකක් එහෙම නෙවෙයි. බුදුදහමේ දෙවියන් සිටිනවා කියන එක තථාගතයන් වහන්සේ දැනගත්ත, අවබෝධ කරගත්ත සත්‍ය වූ සිදුවීමක්. ඊළඟට මේ දෙවිවරු බුදුදහමට අනුව කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි ඔය රතන සූත්‍රයේ බෙදීම බොහොම පැහැදිලිව දකින්න ලැබෙනවා. බුම්මා නිවායා නිව අන්තලික්කේ කියලා. බුම්මා නිවායා කියලා කියන්නේ භූමියේ වාසය කරන දෙවිවරු. ඊළඟට අන්තලික්කේ අහසේ වසන දෙවිවරු. එහෙම දෙවිවරු කොටස් දෙකකට බෙදෙනවා. භූමියේ වසන දෙවිවරු සහ අහසේ වසන දෙවිවරු. භූමියේ වසන දෙවිවරු කියලා කියන්නේ නිවාසවලට අධිග්‍රහිතව ඉන්නවයි, නිවාස තුල නෙමෙයි. නිවාසවලට උඩින් විමානයක් හදාගෙන දෙවිවරු සමහර අය. ගස්වල විමාන හදාගත් අය. ඒ වගේම ගල් පර්වත ඇසුරෙන් විමාන හදාගත් අය. ඊළඟට සමහර ගංගාවලට පොකුණුවලට අධිග්‍රහිත වෙච්ච අය. ඒවා එයාට කියන බුමාටු දෙවිවරු කියලත් කියනවා සිංහලෙන්. භූමියට අධිග්‍රහිත දෙවිවරු. ඒ වගේම තමයි චාතුම් මහරාජික කියන දිව්‍යලෝකය අපි අහලා තියෙනවා. ඒකත් බුමාටු දිව්‍යලෝකයක් කියලා රතන සූත්‍ර අට කතාවේ කියනවා. ඒ මොකද හේතුව අපි කවුරුත්ම දන්නවා මුහුඳ පිහිටා තියෙන මහා මේරු පර්වතය. ඒක මුහුඳ 84,000ක් යොදුන් බැසගෙන තියෙනවා. 84,000ක් යොදුන් ඉහළට තියෙනවා. මේ මහා මේරු පර්වතය ඉරිදිලාබේන් විතරයි පේන්නේ. ඒ පර්වතයේ මතු පිට තියෙන භූමියේ තමයි චාතුම් මහරාජික දිව්‍ය ලෝකෙ පිහිටලා තියෙන්නේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒක නිසා එක මේ ගල් පර්වතයක් මත තියෙන බැවින් ඒක ඇත්තටම අර භූමස්ත නැත්නම් බුමාටු නැත්නම් භූමිය අසුරු කරගත්ත දිව්‍ය ලෝකයක් හැටියට සලකන්නේ. අනෙක් දිව්‍ය ලෝක පහ තමයි අපි අර අහසේ විමානවල තියෙන දිව්‍ය ලෝක හැටියට සලකන්නේ. ඊළඟට ධර්මයේ බ්‍රහ්ම ලෝක හඳුන්වන්නේ බ්‍රහ්ම කායිකානම් දේවානම් කියලා. බ්‍රහ්ම කායික දෙවිවරු කියලා ඒ බ්‍රහ්මයන්ටත් බ්‍රහ්ම කායික දෙවිවරු කියන නම භාවිතා කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ධර්මයේ දෙවිවරු ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන බුමාටු දෙවිවරු සහ අහස්වැසි දෙවිවරු කියලා.
හොඳයි. අහස්වැසි දෙවිවරු සහ බුමාටු දෙවිවරු ආදී වශයෙන් එලෙස විභජනයකට ලක් වෙද්දී මා කැමති අපි දෙවිවරු කියලා දහන පිරිස සහ මේ බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළ දෙවිවරු එක් පිරිසක්ද දෙපිරිසක්ද කියලා දැනගන්න. සමහර දෙනෙක් කැමති වෙන්නේ නැහැ තමන් අදහන තමන් දරු කරන දේශීය දෙවිවරු නැත්නම් දේශීය වශයෙන් දෙවොල් පවත්වාගෙන යමින් අතරමැදි කපු මහතෙකු නැත්තම් යදිනෙකු හරහා තමන්ගේ දුක් ගැනවිල්ල හෝ පලි ගැසිල්ල ආදී දේවල් කියලා කරව ගන්න තෝල් කියෙකුත් සමග අපි අසුරු නිසුරු කරන දෙවිවරුන්ට දොස් කියනට කැමතිත් නැහැ. හැබැයි පුංචි කාලින්දල මට තිබුණා එක්තරා ආකාරයක දහම් ඇසුරු තුළින් ලබාගත්තු දැඩි විශ්වාසයකින් අපට බුදුපියාණන් වහන්සේට වඩා කෙනෙක් නැතේ කියන මතයත් එක්ක මේ දේශීය දෙවිවරුන් කෙරෙහි කිසියම් ආකාරයක මේ මම නම් අදහන්නේ ඔය දෙවිවරු. මම නම් ගරු කරන්නේ නැහැ. ඒගොල්ලන්ට කරන්න පුළුවන් ඇති දෙයක් නැහැ. ඔය කියන විදිහට අතරමං කරන්න බෑ. ඒක මහ බොරුවක් කියලා. හැබැයි පස්සේ කාලෙකදී අපේ හාමුදුරුවෝ කිව්වා වගේ බුදු පියාණන් වහන්සේ අර්ධන වදාළ දෙවිවරුන් සහ මේ Hindu විශ්වාස මත පදනම් වෙච්ච දෙවිවරුන් කියන්නේ දෙකොටසක් කියලා මං තරමක අවබෝධයකට ආවා. ඔබතුමාට බාරයි මගේ ඒ නිගමනය වැරදි නම් නිවැරදි කරන්න, නැත්නම් මට තව ටිකක් දේවල් කියලා
දෙන්න. සශික මේ මාතෘකාව ඉතින් මේ අපි කවුරු කතා කළත් මං හිතන්නේ මේ
විවාද සම්පන්න.
මොකද දෙවිවරු තමන්ම අත්දැකලා නැත්නම් ඒගොල්ලෝ එක්ක යම්කිසි ගනුදෙනුවක් කරලා නැත්නම් අපිට කියන්න වෙන්නේ මත ටිකක්. ඒවා අපි කොහෙන් හරි දැනගත්තු අර සුතමේ ඥාණයෙන් ගත්තු මතයි අපේ හිතලා කියන දේවලුයි. අපේ ස්වාමීන් වහන්සේ අදහසක් කිව්වා ඇත්තටම අර ශ්‍රද්ධාව හින්දා පිළිගන්න ඕන කියන එක. මම ටිකක් අපේ ස්වාමීන් වහන්සේට එච්චරම එකඟ වෙන්නේ නැහැ. යම්කිසි අපේ බුදුරජාණන් වහන්සේට ගෞරවය ශ්‍රද්ධාව තියෙනවා. හැබැයි ධර්මයේ විමසන්න බුදුරජාණන් වහන්සේම දීපු දේශනා බැලුවොත් පිටකේ කාලාම සූත්‍රයේ වගේ දේවල් බලනකොට අපි එහෙම පිළිගන්නවට වඩා ඒක ටිකක් නුවණින් විමසන ගතිය. දැන් මට ඒක විශේෂයෙන් ඇවිල්ලා තියෙනවා. මොකද මට විදේශිකයට ඊළඟට අන්‍ය ආගමිකයට මේ ධර්මය කියා දෙනකොට අපට අර විදිහට කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා
තියෙන හින්දා
ඊට වඩා ටිකක් අපි අර විද්‍යාත්මකව හොයන ඒ වගේ ගතියක් ඉතින් හොයන්න අපි ටිකක් පෙළඹිලා තියෙනවා. මගේ සාමාන්‍ය විදිහක් තමයි පුළුවන් තරම් මගේ නුවන්ට ගැළපෙන විදිහට හොයලා බලන එක. මේකෙදි එක එක අවස්ථා ලැබිලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අර සමහර ෆොටෝ වල දේව රූප වදින එක, ඉතින් ඒකටත් එක එක මත තියෙනවා. හැබැයි ඒක දැන් අපි ගොඩක් අයට ශ්‍රී ලංකාවේ විතරනේ දකින්න ලැබෙන්නේ. මට දකින්න ලැබිලා තියෙනවා විදේශ රටවල, විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ එහෙම ඒ කැමරාවල සටහන් වෙන ඒවා. ඉතින් ඒවයි සාමාන්‍යයෙන් අර රවුමක් වගේ සටහන් වෙන ඒවා තමයි ගොඩක් තියෙන්නේ. ඒක ගැන මට තියෙනවා. ඊට වඩා වෙනස් ආකාරයේ අවස්ථා දෙකක් මම දැක්කා. එකක් තිබුණේ ඒත් අපේ ආරණ්‍යක ඕස්ට්‍රේලියාවේ ගත්තු එක විදේශිකෙක් කෙනෙක් කරන් තිබුණේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් නිකන් විශ්වාස කරන්නේ නැහැ ඔය ආවට ගියාට සිද්ධ වෙන ඒවා. එයා මට එයාගේ කැමරා එකේම පෙන්වුවා ගත්තුනත් ඒවත් එක්ක. ඒ එකක තිබුණා එක විශේෂ එකක්. දැන් ස්වාමින්වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා 26 තේලියට ඉඳලා එදා ටිකක් විශේෂ උත්සව දවසක් හින්දා සෙනඟ වැඩි හින්දා ඒ පිරිස හිටියේ මෙහෙම ටිකක් අර
සිංසෙට් වෙනේ.
ඔව් වැඩි පිරිසකට ඉන්න පුළුවන් නේ තනි එක කෙලින් ඉරක නෙවෙයි. ඕකේ විශේෂයක් තිබුණා මම මේකට කියන්න හිතුණා මේක. ඒ ස්වාමීන් වහන්සේලායි පින්දපාතේ බෙදන අයයි අතර ඒ යන එකේ අතරින් හිටියා නාගයේ ස්වරූපය. එතකොට ඒක අපි අර විද්‍යාත්මක බලනකොට ඒක වෙනස් බාහිරාලෝකයකින් එන්න විදිහක් නැහැ. මොකද එහෙමනම් තැන් තැන් වල අර වැහිලා ඒ වගේ ආලෝකයේ තියෙන සංසිද්ධීන්ට එකඟ වෙනවනේ. දැන් මෙතන එහෙම නෙවෙයි. එහෙම නෙවෙයිලා ඒකේ නාඩි පෙනේ වගේ කොටසකුත් තිබුණා. දැන් මේකේ ඒ ස්වාමීන් වහන්සේලා පැහැදිලි කළේ මේ නාගලෝකෙන් කෙනෙක් වෙන්නත් පුළුවන්. මේකත් හරියටම ස්වභාවයක්. මේ ඉතින් ඒවර ආරණ්‍ය කියන්නේ අර ඔබතුමත් අහලා ඇති තායිලන්තයට සම්බන්ධ ජාන්චා ස්වාමීන් වහන්සේගේ ඒකෙන් පැවතෙන ආරණ්‍ය. ඒක එකක්. තවත් එකක් ඒත් ඕස්ට්‍රේලියාවේ තවත් තැනක අපේ තේරවාද විදිහට හැදුන ආරණ්‍යක ගත්තු ඔය ෆොටෝ ටික මම බලාගෙන යනකොට ඔයදි වැදුනේ ඒවා වෙනම එකතු කරලා තියෙනවා. ඒක කම්පියුටර් එකේ දාලා. ඉතින් එකක තිබුණා ටිකක් වෙනස් ස්වරූපයක්. ඒක මම දැක්ක ගමන් මට පේන්නේ අපේ අර පර්යංකෙන් ඉන්නේ සමාධි පිළිමයක් වගේ අපි අවනායෝගී වෙන ඒ හැඩේ තිබුණ එකකුත් තිබුණා එතන. ඒ විශේෂ අවස්ථා අර සාමාන්‍යයෙන් තියෙනවට වඩා. ඉතින් ඒ වගේ දැන් ඔතන අර සමහර කැමරාවල අපි දන්නවා දැන් අපි ඇහැට පියවිය හැට නොපෙනෙන දේවල් සටහන් වෙන කැමරා තියෙනවා. ඒ වගේ ඒවයි ඔයගේ සටහන් වෙන සිද්ධීන් ගොඩක් අපිට අන්තර්ජාලයෙන් එහෙම බලන්න පුළුවන්. ඒවා වර්තාගත දේවල් තියෙනවා. ඒ එක පැත්තක්. ඊළඟට ඉතින් මේ දැන් අර දෙවිවරු ගැන අපට සූත්‍ර දේශනාවල ගොඩාක් දකින්න ලැබෙනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලේ කොටසක් වෙන් කරලා තිබුණා දෙවිවරු එක්ක සාකච්ඡා කරන්න. ඊළඟට අර සමහර සූත්‍රයේ වල තියෙන දෙවතාවෙක් ජේතවනාරාමයේ බබළුවාගෙන ඇවිල්ලා එහෙම ප්‍රශ්න
හදලා ඉතින් පටන් ගන්න ඒ නිසා.
ඔව්. ඉතින් ඒ වගේ සූත්‍ර ගොඩාක් තියෙනකොට ඒ සම්බන්ධව එක්තරා පිළිගැනීමක් ගන්න පුළුවන්. ඒකම අපි අහලා තියෙනවා දැන් අභිධර්ම දේශනේ. බුදුරජාණන් වහන්සේ තවුසිසා දෙව්ලොව නේද?
ඔව්. විජම්බන කියලා
විජම්බන දේශනා කළේ මාතෘ දිව්‍ය රාජයාට. එතකොට එහෙම ඒ දෙවිවරු ගැන සඳහන් වෙනවා. ඊළඟට සදෙව්ලෝක කියලා දිව්‍ය ලෝක හයක් වෙන වෙනම සඳහන් වෙනවා. ඒකේ බෞද්ධ සාහිත්‍යයට. ඊළඟට අපි Hindu ක්‍රමාණුව බැලුවොත් ඉන්දියානු සංස්කෘතියෙන් අපි අර සාමාන්‍යයෙන් කියන්නත් පුරුදු වෙලා තියෙන 33 කෝටියක් දෙවිවරුන් වහන්සේලාගේ පිහිටයි කියලා එහෙම 33 කෝටියක් විතර දෙවිවරු සඳහන් වෙනවා Hindu සංස්කෘතියත් එක්ක. ඒ එහෙම විශ්වාස තියෙනවා. ඊළඟට අර ඔබතුමා කිව්වා වගේ ශ්‍රී ලංකාවට ආවේනික දෙවිවරු ගැනත් පිරිසකුත් ඉන්නවා. ජනප්‍රවාද තියෙනවා. අපේ විශේෂ වැඩ කරපු රජවරු කියලා එහෙම කොටසක්. එහෙම නැත්නම් ඒ ගමකට වැවක් හදලා දීලා ඒ වගේ විශේෂ දෙයක් කරපු අයට දේවත්වයෙන් සලකන්න පුරුදු වෙලා
මහසෙන් දෙවියෝ ගැන කතා කරනවා.
ඔව්. ඒ වගේ ජනප්‍රවාදෙන් ආපු එහෙම පුරුද්දකුත් තියෙනවා. ඉතින් ඒ සාමාන්‍ය සමාජයේ පැවත ආපු එහෙම ජනප්‍රවාදත් තියෙනවා. ඒක මම මුලින්මත් කිව්වේ දැන් මේක අපිට අහලා තියෙන දෙයකින් විස්තර කරනවා මිසක් මේක අත්දැකීමකින් කියන හින්දා මේක එක මතයක් විතරයි කියලා කියන මට්ටමින් තමයි මම කියන්නේ. මෙතන මම අර තව වැදගත් කාරණාවක් මට හිතෙනවා. අපි මේ ධර්ම අවබෝධයට නැත්නම් ධර්ම මාර්ගයේදී අපේ භාවනා වැඩසටහන් වලත් සමහර විට අලුතෙන් එන පිරිස අහන ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙවියන්ගෙන් ඔය බාරහාර වීම හරි පින් අනුමෝදන් කිරීම හරි බොහෝම අහන ප්‍රශ්නයක් තමයි අපේ අර තියෙනවානේ සෝවන් වෙන්න අවශ්‍ය කොටසේදී සංයෝජන තුනක් කඩන්න. ඒකෙදි සීලබ්බත පරාමාසය කියන එක ඔන්න ඕකට වැටෙනවද කියන එක මේ දිව්‍ය විශ්වාසය නැත්තම් ඒ බාරයක් හරයක් කියන එක නැත්තම් දෙවියන්ට පින් අනුමෝදන් කරන එක ඕක තමයි ගොඩක් ඉතින් මේ අපි මාර්ගයට සම්බන්ධව ගත්තොත් එතෙන්දී මම හිතන්නේ අපි ප්‍රේක්ෂකයන්ට කරුණ වැදගත් වෙයි. ඉතින් මගේ අදහස නම් එතන තියෙන්නේ අපි සාමාන්‍ය ජීවිතයේදී අපි දුකකටපත් වුණාම ඉතින් කෙනෙක්ගෙන් උදව්වක් ගන්න පෙළඹෙනවා. ඒ වගේ වෙලාවට තමයි ගොඩක් වෙලාවට ඔය ඔව් ඒ වගේ දේවල් වලට පෙළඹෙන්නේ. ඉතින් එහෙම හැකියාවක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍ය මිනිස් සමාජය ගත්තත් අපි ටිකක් යමක් කමක් කරන්න පුළුවන් කෙනෙක්ගෙන් උදව්වක් ලබා ගන්න පෙළඹෙනවා නියම් කිසි විදිහකට. අන්න ඒ වගේ දැන් අපිට දිව්‍ය කොට්ටාසය ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි බුදුදහම අනුවත් කුසල් සිත් නිසා ලබන උසස් ජීවී තත්ත්වයක්. එතකොට ඒගොල්ලන්ට හැකියාවන් වැඩි වෙන්න පුළුවන්. අපේ මනුෂ්‍යයන්ට කරන්න පුළුවන් දේවල් වලට වඩා සමහර දේවල් කිරීම හැකියාව වැඩි වෙන්න පුළුවන්. ඒ
කියන්නේ කියනු බලනකොට මහජනතුනි මේ අපිට වඩා උසස් බලයක් සහ ශක්තියක් තිබෙන ප්‍රභේදයක් හැටියට දෙවිවරු දක්වන්න පුළුවන්කම ලැබෙනවා. අපේ මෑත ඉතිහාසයේ පහළ වෙච්ච ප්‍රවීණ කිවිවර විමලරත්න කුමාරගමයන් එතුමා මේ බොහෝ කවි දීලා තියෙන්නේ ගැමි පරිසරයත් එක්ක අගලුම්කම දක්වමින් එතුමා දිසාපතිවරයෙකු හැටියට කටයුතු කරද්දී අපේ ගැමියන්ගේ පැරණන්ගේ ඇවතුම් පැවතුම් පිළිබඳව විශ්ලේෂණය කරන තමයි එතුමා කවිලා තියෙන්නේ. එතුමාගේ කල්පද්ද දෙනවා අයියා නායක කියලා. එය මේ සාමාන්‍ය පෙළ විභාගයට නිර්දේශ වෙලා තියෙන මීට වර්ෂ කිහිපයකට කලින් මේ දිනනවා මේ සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම කෙම්මුර දවස්වල පානින් සැරසීම ගස්සතු කඩා වනාතු කඩා ගස් දෙබලක දැවටීම මානුකිරුවත් නොකලමියේ ගැරහීම කියලා. මොකද හේතුව එතුමා කියනවා මම දන්නවා මම මේ 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 මෙහෙම අය නැහැ කියලා දෙවි කෙනෙක් ඉන්නවාද කියලා මම දන්නේ නැහැ. හැබැයි මිනිස්සු එක කරනවා මම කරන්නේ නැහැ. හැබැයි එහෙමයි කියලා මං ගරහන්නේ නැහැ කියලා. සමහර දෙනෙක් එහෙමත් කියනවා ඔයා විශ්වාස කරන්න තියෙන කමනේ දෙයියන්ට බනින්න නම් එපා. දෙයියන් දොස් කියන්න නම් එපා. ඒ අපි කතා කරන්නේ මේ අපේ රටේ ඉන්න Hindu දෙවිවරු සම්බන්ධයෙන්. අපි හාමුදුරනේ බුදු පියාණන් වහන්සේ සත්පතුම් සූත්‍ර දේශනාව කරද්දී එදා මීට අවුරුදු 2602කට කලින් වර්ෂවලින් ගත්තොත් මේ අතුරු සිදුරු නැතුව ඉදිකටු තුඩක්වත් ගසන්න බැරි තරමට මේ අවකාශයේ දෙවිවරු පිරිත හිටියගෙන මහා සමය සූත්‍රයේම කියවෙනවා දෙවිවරුන්ගේ නම් මහා විශාල සංඛ්‍යාවක්. එහෙම ගත්තාම දෙවියන්ගේ ගුණ දැක නැත්නම් දෙවියන්ගේ ඓශ්චර්ය සම්පත් දිහා බලලා බුදු පියාණන් වහන්සේ දිව්‍යමය වස්තුන් පිළිබඳව දිව්‍යමය මේ වටිනාකම් පිළිබඳව අපිට කියා දීපු එකක් තමයි මේ විමාන වත්ව කියලා කියන්නේ. එහිම අරගත්තාම අපිට දෙවියු දිහා බලලා යම් ආකාරයකට හැදින්න දෙයක් තියෙනවා. දැන් අපේ ජීවිතය අරගස්ස ගන්න දෙයක් තියෙනවාද?
ඔව්. ඇත්තටම දෙවියෝ දිහා බලලා අපිට අපේ ජීවිතයට ගන්න දෙයක් තියෙනවද කියලා තමයි ප්‍රශ්නේ ඇහුවේ. ඒකට පිළිතුරක් තියෙනවා ඔය මහානාම කියලා සූත්‍ර දේශනාවක් එක අංගුත්තර නිකායේ සඳහන් වෙනවා. ඒකේ කියනවා මෙහෙම. ඒ තමයි පුළුවන් කියලා දෙවියන් දිව්‍ය ලෝකයට යන්න හේතු විමසලා බලලා ඒ හේතු මාළඟක් තේනවා. ඒක නිසා මටත් මම ළඟත් ඒ දෙවියන් තුල තිබිච්ච දෙවිලෝට යන්න හේතු වෙච්ච හේතු තියෙනවා කියලා දෙවියන්ට තමන් සංසන්දනය කරලා බලන්න පුළුවන් බවක්. ඒකට කියන්නේ දේවතා නුස්සති කියලා. ඒක දෙවියන්ව එක් වෙන ක්‍රමයක් හැටියට දක්වලා නැහැ මොන විදිහටවත් ඒ සූත්‍රයේ හෝ එහි අට කතාවේ. නමුත් ඒක භාවනා ක්‍රමයක් විදිහට කරන්න පුළුවන්. ඒ තමයි හිතන්න කිව්වා ඒ සිටින දෙවිවරු මෙහි සද්ධාව ඇතුව හිටියා. ඒ නිසායි දෙව්ලෝ ඉපදුනේ. මා තුලදී සද්ධාව ඇත. ඒ සිටින දෙවිවරු මනුස්ස ලෝකේ ඉන්න කාලේ සීලවන්තව හිටියා. ඒ සීලය නිසායි දෙව්ලෝ ඉපදුනේ. මා තුලදී සීලය ඇත. ඒ සිටින දෙවිවරු සුතය කියලා හඳුන්වන්නේ ඇත්තරම ධර්ම දැනුම. සාමාන්‍ය සුතය කියන වචනේ තේරුම අහනවා කියන එක. නමුත් සුතය කියන වචනේ බුදුරජාන් වහන්සේ කිව්වේ කියලා දේශනා කරලා තියෙන්නේ බහුසුතෝ සුතදරෝ සුතසන්නිච්ඡයෝ කියලා. කියන්නේ ගොඩක් අසා තිබීම, අසා අහපු දේ බහුල වශයෙන් දරාගෙන සිටීම සහ දැනුම රැස් කරගෙන තබා ගැනීම. සන්නිච්ඡයෝ කියන්නේ රැස් කරලා තියා ගන්නවා කියන එක පාලියෙන්. ඉතින් ඒක නිසා දහම් දැනුම තමයි සුතය. ඒ සුතය ඇතුව ඉඳලා එයාලා මේන් මරණයට පත්ලා දෙව්ලෝ ඉපදුනා. සද්ධා සීල සුත. ඊළඟට ඔවුන් මනුස්ස ලෝකේ ත්‍යාග සම්පන්න විහිටියා, පරිත්‍යාගශීලී විහිටියා, දන් දුන්නා. ඒ නිසායි දෙව්ලෝ ගියේ. මාතුලත් දෙක තියෙනවා. ඔවුන් මනුලොව ප්‍රඥාවන්තව හිටියා. ඒ නිසායි දෙව්ලෝ ගියේ. මාතුලත් දෙක තියෙනවා කියලා අන්න ඒක මෙනෙහි කරනකොට ඔහුගේ සිත රාග දේශ මොහ වලින් ඉවත් වෙලා తాවකාලිකව ඒ යටපත් වෙලා හිත ස්ථීරවම නෙමෙයි හිත සමාධිගත වෙන බව දේවතානුස්සති භාවනාවේ සඳහන් කරලා තියෙනවා. හැබැයි ඒක අර දෙවියන් අනුගමනය කිරීමක් නෙවෙයි කොහොමවත්ම. ඒක නිසා දෙවියන්ගෙන් යමක් අපේ ජීවිතයට ගත යුතුයි කියලා සඳහන් වීමක් ඇත්තරම නැහැ. මේ දේවතානුස්සතිය තියෙනවා දෙවියන් තුල තියෙන ගුණ මා තුලත් ඇතැයි කියලා මෙනෙහි කරලා හිත සමාධිගත කරගන්න පුළුවන් කියන අවස්ථාවක් තියෙනවා. හැබැයි අපි දෙව්ලොවට ගියොත් එහෙම අපිට පුළුවන් දෙවියන් විසින් පවත්වන ධර්ම දේශනා එහෙම අහන්න. ඊළඟ දෙවියන් දැන් බුද්ධ භාසිතයත් මහත්මයා තියෙනවා කොටස් කීපයකට බෙදලා, ඒ තමයි බුදුරජාන් වහන්සේම දේශනා කරපුව බුද්ධ භාසිත, ශ්‍රාවකයන් දේශනා කළ දේශනා තියෙන ශ්‍රාවක භාසිත, පැරණි ඉසිවරු වදාළ දේවල් බුදුරජාන් වහන්සේ අනුමත කළ තියෙන ඉසි භාසිත කියලා, ඒ අතර තියෙන ඔය දේව භාසිත. දේව භාසිත කියන්නේ දෙවිවරු හිමහ ප්‍රශ්න. අන්න ඒව ඔස්සේ නම් අපේ ජීවිතේට ගොඩාක් දේවල් ගන්න තියෙනවා. මොකද බොහෝම නුවණ තියෙන දෙවිවරු ගොඩාක් වැදගත් දේවල් කියලා තියෙනවා. ඒ එතකොට ඒ එයාලගේ ප්‍රකාශ තුලින් අපේ ජීවිතේට යම් දෙයක් ගන්න පුළුවන්. ඒක හරියට අපේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් යමක් අපි ඉගෙන ගන්නා වගේ, මනුස්ස ලෝකේ ඉන්න කෙනෙක් වුණත් වැදගත් දෙයක් කිව්වොත් අපිට ඒක ගන්න පුළුවන්. ඒ වගේ දෙවියන් කියපු වැදගත් දේවලුත් අපේ ජීවිතේට ඒ විදිහට සම්බන්ධ කර ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට ඉතාම කෙටියමක් අපේ මහාචාර්යතුමන් කතා කරපු කාරණාව පිළිබඳව එක ඉතා කෙටි අදහසක් විතරක් කියන්න මම කැමතියි. ඒකට උණ පූර්ණයක් නෙවෙයි ඇත්තටම, ඒක යම්කි සනාථ කිරීමක් වගේ මේක. ඒ තමයි රතන සූත්‍රයේ තියෙනවා ලස්සන පාඩයක් මේ දෙවිවරු ගැන කතා කරනකොට, දිවාච රත්තෝච හරන්ති යේ බලින් තස්මාහි නේ රක්ඛත අප්පමත්තා කියලා. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි දිවාච රත්තෝච හරන්ති යේ බලින්, ඒ කියන්නේ යමෙක් දවල්ද රෑද බලිගෙන එත්නම් බලිගෙන එනවා කියලා. එතන වචනේ තේරුම හරන්ති කියන්නේ දිනනවා කියන එකයි. දිවා රෑ දෙකේ යමෙක් බලිගෙන එත්නම් නැත්නම් පූජාගෙන එත්නම් ඒ නිසා ඔහු අප්‍රමාදීව රකින්න කියලා. ඉතින් මේක ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරගන්න අපි අට කතාවට අනුව. අටුවාව කියන එක තින් ධර්මයේ නොතේරෙන තැන් පැහැදිලි කරගන්න. ඒකේ අට කතාවේ මම මේ අට කතාව අරගෙන අත්හාවා. ඒ අට කතාවේ බොහෝම ලස්සනට කියනවා, යේ මනුස්සා චිත්ත කම්මට්ට කම්මාදීහි දේවතාකත්වා. මිනිසු තමන්ගේ හිතට අනුව දෙවියෝ මෙහෙම වෙන්න ඇති කියලා දෙවිවරු කරව ගන්නවලු. නැත්නම් රූප හදනවා, චිත්‍ර හදනවා. එහෙම හදලා චේතිය රුක්ඛාදීනීහිච්ච උපසංකමිත්වා. චෛත්‍ය වුක්ෂ වෙත එළඹිලා. චෛත්‍ය වුක්ෂ කියන්නේ මිනිස්සු මේ උසස්යයි කියලා සම්මත ගස් තියෙනවා. උදාහරණ කීපයක් කිව්වොත් බෝගස්, ඒ වගේම නාගස්, නුගගස්, ඒ වගේ ඒවා. ඒව ළඟට යනවා මිනිස්සු. ගිහිල්ලා හිටන් අර රූප තියෙනවා ඒව ළඟ. ඒ කියන්නේ දේවාලයක් හදනවා අපිට සරලව කිව්වොත්. එහෙම අරගෙන හිටන් දේවතා උද්දේශ දිවා බලින් හරොන්ති. දෙවියන් උදෙසා දවල් පූජා පවත්වනවා. මේක කියලාම තියෙනවා ඒ පූජ කරන්නේ මොනවද කියලා. මේක කියලා තියෙනවා මල් පූජ කරනවා, පහන් පූජ කරනවා, කොඩි පූජ කරනවා. ඊළඟට කියලා තියෙනවා සලාක බත්තාදීනි. ඒ කියන්නේ අර දානේ අරගෙන යනවා වගේ දාන බෙදාගෙන පූජා ද්‍රව්‍ය එහෙම එම බත් ආහාර ගෙනහැලා පූජ කරනවා එහෙම කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි තව සමහර අය ඉන්නවා, එයාලා කල්පනා කරනවා මේ වගේ දේවල් දෙවියන්ට පූජ කරලා වැඩක් නැහැ. මොකද ඒ දෙවිවරු මේව අනුභව කරන්නේවත් බොන්නේ කන්නේ නැහැ. ඒකන්ද අපි දෙවියන්ට දෙනව නම් දෙන්න ඕනි පින් කියලා හිතනවා. ඒ අය සමහර විට දවල් කාලේ පින්කම් කරලා දවල් කාලෙත් දෙවියන්ට පින් දෙනවා. රාත්‍රී කාලෙත් පින්කම් කරලා රාත්‍රී කාලෙත් දෙවියන්ට පින් දෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ දෙක පිළිබඳව මධ්‍යස්ථයි. එකක්වත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ. මක්නිසාද? දෙවියන්ට සසික මහත්මයා මේ කෑම් බීම දුන්නාන් යාලා කන්නේ නැහෙනේ, පළතුරු වට්ටි දුන්නාට යාලා කන්නේ නැහෙනේ. ඒ වුණාට සමහර ඔය ගස්ගල් පර්වතවලට අධිග්‍රහිත දෙවිවරු කැමති යාලා වෙනුවේ මල් තියනවට, සුවඳු දුන් තියනවට, කෑම ගෙනහැලා තියනවට. එතකොට යාලා හිතන්නේ මෙයාලා අපිට ගොඩක් ගරු කරනවානේ, මට ලොකු පිළිගැනීමක් තියනවා. එහෙම කියලා හිතලා යාලට යම් යම් දේවල් කරන්න පුළුවන්. ඉතින් එහෙම උදව් කරන්න ගන්නවා මිනිස්සුන්ට. ඒකන්ද බුදුරජාණන් සේක ප්‍රතික්ෂේප කළේ නැහැ. අර එහෙම එක. ඊළඟට මේ මෑතුගේ පහළ වෙච්ච බොහොම විශිෂ්ට යතිවරයෙක් රේණුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේ අපේ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ මට මතකයි ආදාහන පූජෝත්සවයේදී කිව්වා මේ රහතන් වහන්සේ කෙනෙක් අපි අතරින් අද සමුගත්තේ කියලා ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ. ඒක මං හිතන්නේ උන්වහන්සේගේ අර පසුව ලියවිච්ච පොතකට සමහරට උන්වහන්සේ දේශනා ඇතුළත් වෙලා ඇති වගේ මේකල නිවුණු ඇත්තෝ කියන පොතේ ගොඩක් වෙලාවට මට ඒක හරියට මතක නැහැ. ඒක තියේද කියලා. කෙසේ නමුත් රේණුකාණේ ස්වාමින් වහන්සේ මේ ගැන කියන අදහස මං කියන්න කැමති. මේ පූජාවට එහෙම තියන අය ගැන උන්වහන්සේ කෙනා බෞද්ධයෙක් මෙතියමෙති කෙනෙකුට මොකක් හරි බලයක් තියෙන කෙනෙකුට හරි මොකක් හරි දීලා අර පගාවක් දෙනවා කියලා අපි කියන්නේ. එහෙම දීලා හිටන් මොනවා හරි වැඩක් කරගන්නවා. එහෙම කරගත්තා කියලා ඔබේ තිසරණේ නැති වෙනවද කියලා. ඇත්තටම තිසරණ නැති වෙන්නේ නැහනේ. එහෙම වුණා කියලා. අන්න ඒ වගේ තමයි මේ අයට මොනවා හරි දුන්නා කියලා තමන්ගේ වැඩක් කරගන්න අර මේ පෙරෙන කට්ටියට දීලා කරගන්නවා. අර ඒ නොපෙරෙන කට්ටියට දීලා කරගන්නවා. එහෙම වුණා කියලා අපේ එක තිසරණයටවත් බෞද්ධකමටවත් බාධාවක් වෙන්නේ නැහැ කියන එක උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. හැබැයි දැඩිව යමක් කියන්න ඕනි බෞද්ධ මේක පස්සෙම යන්න ගියොත් නම් තිසරණේක පවා බෞද්ධකමවත් බුදුදහමවත් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි ඒව ගැන ගොඩාක් මැදිස්ත වෙන්න ඕනි. බෞද්ධයා දෙවියෝ සරණ නොයා යුතුයි. එයන්ට කිඳීම කරන එක හොඳයි. අර වගේ දෙයක් හදිස්සියේ කළා කියලා හැම තිසරණේට බාධාවක් වෙන්නේ නැහැ.
හොඳයි. අපේ අඳුරුනේ තාමත් නොමැනවින්නේ ගැලපමින් ඔබවහන්සේ ඉදිරිපත් කරා. දැන් මාත තිබෙනවා මේ දෙව්ලොව ආයුෂ චක්‍රය. මේක අපත්තර පත්‍රයේ අපේ පූජනීය කුරුඳුවත්තේ ගුණරත්න ස්වාමීන් වහන්සේ බොහෝම කැමැත්තෙන් මේ බෞද්ධ නාලිකාවට වැඩම කරන ස්වාමින් වහන්සේලාට ලබා දෙන්නම කියලා මේ දෙව්ලොව ආයුෂ චක්‍රය වගේම බුදු පියාණන් වහන්සේට ඒ බුදුවන ආරම්භ භවයේදී ඵල විපාක දුන්නු මින් පෙර කරපු අකුසල කර්ම පිළිබඳ විශේෂයෙන්ම උන්වහන්සේට සුව නොවන දැඩි හිස රුදාවක් කොන්දේ රුදාවක් තිබිලා තිබෙනවා. ඒ වගේම උන්වහන්සේට සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන සිදු වෙච්ච හේතු කාරණා ආදී දේවල් පිළිබඳව ඒවට පූර්ව ජාතිවලදී කරන ලද අකුසල කර්ම පිළිබඳව ඒ කාරණා සියල්ල පැහැදිලි කරමින් පොතකුත් උන්වහන්සේ අපයට ලබා දීලා තිබෙනවා ඒ ස්වාමීන් වහන්සේට ලබා දෙන්න කියලා. ඒ සඳහන් මේ චාතුරු මහරජගේ අපේ ස්වාමීන් වහන්සේ දැන් මතක් කරා තාවතිංසය යාමයේ තුසිතේ නිම්මාන රතිය පරිනිම්මිත වසවර්ති ඔය හය තමයි සදෙව් ලෝකේ කියලා අපි කියන්නේ. ඔය අතරින් දිව්‍ය ලෝකේ එක දවසක් උදාහරණයක් විදිහට චාතුරු මහරජගේ එක දවසක් මිනිස් වර්ෂ වලින් ගත්තොත් වර්ෂ 50ක් කියලා තමයි සඳහන් කරන්නේ. එතකොට දෙවියන්ගේ ආයුෂ එහි වාසය කරන දෙවියන්ගේ ආයුෂ අවුරුදු 500යි. එතකොට මිනිස් වර්ෂ වලින් ගත්තොත් ඒක අපි 360 පහෙන් වැඩි කරලා 550න් වැඩි කරලා ඔහොම දීර්ඝ වශයෙන් ගත්තොත් එහෙම මිනිස් වර්ෂ මිලියන 9.125යි. ඔය ඇවිල්ලා මේ අඩුම ආයුෂ තියෙන මේ චාතුරු මහරජිකේ. ඊට පස්සේ තව 300 හරියටම මිනිස් වර්ෂ 100ක් දෙව්ලොව දවස් 1යි. යාමේ මිනිස් වර්ෂ 200ක් දෙව්ලොව දවස් 1යි. තුසිතේ මිනිස් වර්ෂ 400ක් දෙව්ලොව දවස් 1යි. නිම්මාන රතියේ මිනිස් වර්ෂ 800ක් දෙව්ලොව දවස් 1යි. පරිනිම්මිත වසවර්තියේ මිනිස් වර්ෂ 1600ක් දෙව්ලොව දවස් 1යි. මේක දැකපු ගමන් මට හිතුනේ බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පානව ඇසින් දැකපු දෙවිවරු මේ පරිනිම්මිත වසවර්තිය ඇති නේ. ඇයට දවස් 2යි බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාලා. හරියට ගණන් හදලා බැලුවොත්. ඉතින් මං මහාචාර්යතුමාගෙන් අහන්න හදන්නේ මේ බණ පොතේ සඳහන් වෙන නැත්තම් මේ යම් යම් කරුණු කාරණාවන් හරහා අපට ඒතු ගැන්වෙනවා බුදු පියාණන් වහන්සේගේ ඔබතුමා කිව්වා වගේ අර දෙවියෝ ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් දේශනාවලට සමන් දුන්නා කියන කතාවත් එක්ක බොහොම පැහැදිලි. ඒක පිළිබඳ කුකුසක් සැකයක් සංකාවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. නමුත් වර්තමානයේ මිනිස්සු අතර පොහු මතයක් තිබෙනවා මේ ඔය දෙවියෝ ඉන්නේ මිනිස්සු අතරමයි කියලා. මොකද්ද ඔබතුමා ඒ ගැන කියන්නේ? ඒ කියන්නේ මිනිස්සු සූදානම් නැහැ පිළිගන්න දිව්‍ය ලෝකේ කියලා වෙනම තියෙනවා, අපාය කියලා වෙනම, නිරය කියලා. ඒ කාරණා පිළිගන්න සූදානම් නැති තත්ත්වයක්. පොඩි පඬිතමානී ගතියක් තියෙන සමහර මිනිස්සු.
ඒක එක්කරා හොඳකුත් තියෙනවා. ඉතින් සාමාන්‍ය මිනිස්යන් අතර මනුස්ස ගුණදම් උසස් කෙනෙකුටනේ එහෙම කියන්නේ.
දෙවිවරු වන් මිනිසුන්.
එතකොට තමන්ගේ ගුණධර්ම දියුණු කරගන්න ඒකේ යම්කිසි උදව්වකුත් තියෙනවා. ඉතින් හැබැයි ඉතින් මේ දෙවිවරු ඉන්නේ මේ මනුෂ්‍ය ලෝකෙම ජීවත් වෙනවද කියන එක අපිට ධර්මය නම් සඳහන් වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේත් සඳහන් කරා භූමාටු දෙවිවරු තමයි පොළව ඇසුරු කරගෙන ඉන්නේ රුක් දෙවිවරු කියලා එහෙම අහලා තියෙනවා. ඒ දිව්‍ය විමාන ඒවා ඇසුරු කරගෙන සකස් වෙලා ඉන්නවා කියන කතාව තමයි ධර්මයට අනුව තියෙන්නේ. ඉතින් අර මනුෂ්‍යයන් අතරත් ඉතින් අපි දිව්‍යවරු වගේම තිරිසංගති තියෙන මිනිස්සු දකින්න පුළුවන්. ඒවයින් අර දිව්‍ය ගති දිනු කරගන්න උත්සාහ කිරීම එක පැත්තකින් සමාජයට හොඳක්, අනිත් පැත්තෙන් තමන්ගේ අර කුසල් දහම් වැඩි දියුණු කරගන්න උදව් වීමක් වෙනවා. ඒ වගේම ඔබතුමා අර දිව්‍ය ලෝකවල ආයුෂ කියනකොට ඒකත් ඉතින් බොහොම අර නුවණින් හිතන්න ඕන දෙයක්. දැන් යාමයේ වගේ මම හිතන්නේ අවුරුදු 200ක් මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 200ක් එහෙ එක දවසයි කිව්වා. ඉතින් ඒ මට්ටමේ දිව්‍ය ලෝකේ ගත්තත් දැන් අපි අවුරුදු 2000ක් විතර ගන්නකොට දවස් 10ක් වගේ ගිහින් තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තාම දවස් 10ක් ඒ අයට. එතකොට බොහොම ඒ දේශනා කර ධර්ම එහෙම මතක හිටීමේ ශක්තිය වැඩි. ඒ වගේ
මේ අදියේ දේශනා කළා
වගේ අදියේ වගේ
ප්‍රවාසික වගේ ගිහිල්ලා අහන්න පුළුවන් බණ අහන්න පුළුවන් කියන ප්‍රවණතාවය මම හිතන්නේ මේ අපේ ජනතාවට ඒක හොඳ සංකේතයක්.
ඔව් සමහර විට දැන් දෙවිවරු කතා වෙනවා ඇති මම ඒ සතියේ බුදුරජාණන් වහන්සේගෙන් අහලා
මේ කාරණාව
කාරණාවයි කියලා සාකච්ඡා
අපි අහන්නේ මේ මතපොතේ. එයි ජීවමානව බුදුහාමුදුරුවෝ හම්බෙලා තියෙනවා.
ඔව් ඒ වගේ ඉතින් එතෙන්දී අර කරුණු කීපයක් තියෙනවා සශික අපි ධර්ම මාර්ගයේ පැත්තෙන් බලද්දී. මොකද එකක් අද කාලේ සමහර මතයක් පැතිරෙනවා මේ කොහොම හරි පින් කරගෙන දිව්‍ය ලෝකේ යන්න. ඊට පස්සේ බොහොම ලේසියෙන් පුළුවන් මේ මාර්ගඵල ලබන්න කියලා මොකද අර දෙවිවරුන්ගෙන් බණ අහලා. එතෙන්දී අපි ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන කාරණා ටිකකුත් තියෙනවා. එහෙම සුළු කොටසක් ඉන්නත් පුළුවන්. ඉතින් වැඩේ තියෙන්නේ එකක් කර දිව්‍ය ලෝකෙට ගියත් අපිට මනුෂ්‍ය ලෝකේ සාමාන්‍ය මට්ටමින් හිතන්න පුළුවන් අපි හිතමු අපි යම් කිසි විදේශ රටකට හරි පොහට හරි යනවා කියලා නොදන්න පළාතකට. ඒකට එතෙන්ට ගියාම අපිට මේ හොඳ ආයම මුණ ගැහෙයිද කියන එක. ඒ වගේ සිද්ධි තියෙනවා. ඒක
සංවර්ධිත රටක නරක පළාතකට
ගියා. නරක පළාතකට ගියා. ඉතින් මේ වගේ දේවලුත් මොකද දෙවියන් අතරෙත් අපි බලන්න ඕන මේ නරක ගති තියෙන දෙවිවරුත් ඉන්නවා. දැන් සම්මන් දෘෂ්ටික දෙවිවරු වගේම බොහොම නිකන් මේ අනිත් පැත්තට යන්න බලාගෙන ඉන්න වගේ දෙවිවරුත් ඉන්නවා. අපි දැන් අර මාර දිව්‍ය පුත්‍ර රාජයා කියනකොට එහෙම මේ වගේ එක කොටස් ඉන්නවා. ඉතින් එහෙම මේවත් ඉතින් අපිට අර අහන්න ලැබෙන දේවල් කියන්නේ අර කිව්වා වගේ මම දකිනවා. දැන් මෙහෙම මතයක් පැතිරිලා යන හින්දා මට හිතුණා මේක කිව්වොත් හොඳයි කියලා. මොකද කොහොම හරි පින් කරගෙන සයින්හන්ස දිව්‍ය ලෝකේ යන්න කියන එක පතුරවගෙන යන විදිහක් අහන්න ලැබෙනවා සමහර විට. ඒකත් එක්ක ටිකක් නුවණින් බලනකොට තේරෙනවා අපේ අර දැනට තියෙන දේවාගම් වලට බොහොම සමානකමක් තියෙනවා. ඒක ස්වර්ගයට යන්න කියන කතාව
වෙනස් කදවා ගන්නවා
අන්න ඒ වගේ දෙයක්. හැබැයි මෙතන ඊට පොඩ්ඩක් එකතු කරලා තියෙනවා එතෙන්ට ගිහින් බණ අහලා මේ මාර්ගඵල ලබා ගන්න කියලා. ඉතින් මම කියන්නේ මේ කරුණාවට විනාඩිය දෙන්න. දැන් අපි මේ ක්ෂණ සම්පත්තියක් ලබාගෙන තියෙනවා. මනුස්ස ජීවිතයක් ලැබලා ධර්මය අහන්න ලැබිලා. මේක ක්ෂණයක් කියන්නේ නිකන් නෙවෙයි. එතකොට ඒ ලැබුණ ක්ෂණ සම්පත්තිය අපතේ යැවීමක් මෙතනින් දිව්‍ය ලෝකේ යන්න විතරක් උත්සාහ කරනවනේ. ඊට වඩා අපට අවස්ථාව තියෙනවා ධර්මයේ තේරුම් අරගෙන අඩුගානේ අර ආර්ය මාර්ගය පිළිබඳව සම්මාදිට්ඨියවත් ඇති කරගෙන ඒ විදිහේ දෙයක් කරගන්න උත්සාහ කරන එක මම හිතනවා අර දිව්‍ය ලෝකේ යන්න උත්සාහ කරනවට වඩා බොහොම වටිනවා. මේ ධර්මයක් ලැබුණ මොහොතක ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන එක කියලා. ඒකම මම අර පහුගිය වැඩසටහනකදීත් මතක් කළා. අපි බුදුදහම නුවණින් විමසනකොට අර බුදුරජාණන් වහන්සේ ගත්ත උපමා මේ සුගතියක ඉඳලා ආයි සුගතියකට යන්නේ බොහොම සුළු පිරිසක් කියලා පෙන්වන්න ඒ උපමා ආරම්භ තියෙනවා. මේ කොත්තට ගත්ත පස් ටිකයි මහ පොළවේ පස් ටිකයි. එතකොට මේ උත්සාහ කරලා යන්නේ බුද්ධ දේශනාව අනුව මෙන්න මෙහෙම බොහොම සුළු ප්‍රමාණයක්. එතකොට ඒ සුළු ප්‍රමාණයට එන්නත් වෙනවා ඔතෙන්දී. ඒක කොච්චර සාර්ථක වීද කියලා මම හිතන්නේ අපි ප්‍රේක්ෂකයන්ට නුවණින් විමසලා බලන එක හොඳයි.
හොඳයි. දැන් ඔබතුමාට තියෙන අත්දැකීමක් තමයි මේ විදේශ රටවලට ගිහම විශේෂම සංවර්ධන රටවලට අපි තුමු උදාහරණයක් ඕස්ට්‍රේලියාවට කියලා. ඕස්ට්‍රේලියානු ජාතිකයින් මේ බුදුදහම කියලා දෙනකොට එයාට මේ දුක පදනම් කරගෙන කතා කරලා ටිකක් අමාරුයි මේ චතුරාර්ය සත්‍යෙ. මොකද දුක දුකට හේතුව මොකද හේතුව ඒගොල්ලෝ අහනවා මොකද දුක කියන්නේ කියලා. ඒකේ හේතුව ඒකද අපි මම හිතනවා මම විශ්වාස කරනවා බුදු පියාණන් වහන්සේ පස්මහා බැලුම් බලලා අපි හැමදෙරුනේ ජඹුද්දීපයේ මෙදා තෝරගන්න ඇත්තේ අරසා විශාල කුල ප්‍රශ්නයකට මුහුණ දීලා සති පූජා කරන අදටත් සති පූජා තියෙන ඉන්දියාවේ දුප්පත්කම බොහෝ දුරට පැතිරලා තියෙන ඉන්දියාවේ තමයි මේ පරස්පරේ නැත්තම් මේ ස්තර දෙක අතර වෙනස හොඳට පෙන්වන්න පුළුවන් රට. නමුත් දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක එහෙම කියලා දෙනට වඩා ගොඩක් වෙලාවට මේ දහම ලං කරන්න අපි උත්සාහ කරන්නේ මෙඩිටේෂන් හරහා නැත්තම් මේ භාවනාව හරහා. අන්න ඒ වගේ මට හිතෙනවා අපි හැමදෙරුනේ මේ දිව්‍ය ලෝකේ ගියහම ඒක කාම ලෝකයක්. එතකොට මේ කාම ලෝකේ තව තවත් ඇලීම් බැඳීම් වලට අපි නතු වෙනවා විනා මේක අත්හැර යෑමක් කරන්න අපහසුයි කියලා මට හිතෙනවා. මනුෂ්‍ය ජීවිතෙත් බැරි නම් දිව්‍ය ලෝකේ කොහොමත් බෑ කියලා මට නම් හිතෙන්නේ. ඔබ වහන්සේ මොකක්ද ඒකට දෙන පිළිතුර?
ඒකට ඇත්තටම බොහෝම ලස්සන පිළිතුරක් මේ බුදුරජාණන් වහන්සේම වදාලා. මේක සඳහන් වෙන්නේ මගේ මතකයේ විදිහට අංගුත්තර නිකායේ මහා වර්ගයේ චතුස්ක නිපාතේ මේ දේශනාවට කියන්නේ සෝතානු දත කියලා. බොහොම ලස්සන දේශනාවක් සෝතානු දත. ඒකේ බුදුරජාණන් වහන්සේ බොහොම වැදගත් දෙයක් කියනවා. ත්‍රිපිටකයේ හැම විශේෂ දේශනාවක්. ඒ තමයි සමහර අය ඉන්නවා මේ ජීවිතේම ඒ කියන්නේ මාර්ගඵල ලබන්න ඕනි මේ සන සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න ඕනි කියලා බොහොම දැඩිව භාවනා කරන අය ඉන්නවා. ඒ කියන්නේ මේ ජීවිතේ සෝහන්වත් වෙන්න ඕනි කියලා හිතනවා කියලා අපි කියන්නේ. එහෙම හිතන අය ඉන්නවා. හැබැයි එහෙම හිතාගෙන භාවනා කරනකොට සමහර කෙනෙක් එහෙම සෝහන් වෙන්නේ නැතුව මැරෙන්න පුළුවන්. එයා දිව්‍ය ලෝකේ ප්‍රාර්ථනා කරගෙන භාවනා කරනවා නෙවෙයි. එයා භාවනා කරන්නේ මේ සෝහන් වෙන්න හිතාගෙන මාර්ගඵල ලබන්න එක්ක රහත් වෙන්නම හිතාගෙන. ඉතින් එයා භාවනා කරනකොට මැරෙන්න පුළුවන් එහෙම. ඒ තමන් බලාපොරොත්තු වෙච්ච දෙයටපත් වෙන්නේ නැතුව. මැරුණොත් බුදුරජාන් වහන්සේ මේ සෝතානු දත කියන සූත්‍රය කියනවා. උන්වහන්සේ කියනවා අඤ්‍යතරං දේවනිකායන් උපපජ්ජති කියලා. ඒ කියන්නේ එක්තරා දිව්‍ය කොටසක උපදිනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙක උපදිනවා කියන එක කියන්නේ. දිව්‍ය ලෝකෙක ඉපදුනාට පස්සේ උන්වහන්සේ කියන ඒ දිව්‍ය පුත්‍රයාටම හිතෙනවලු මම මීට ඉස්සෙල්ලා ජීවිතේ මනුස්ස ලෝකෙ හිටියේ. මම එතකොට භාවනා කළා. මගේ අදහස තිබ්බේ මේ දෙව්ලොවට එන්න නෙවෙයි ධර්මය අවබෝධ කරගන්න. මට බැරි වුණා. එහෙම හිතෙනවත් එක්කම උන්වහන්සේ වදාළ මේ දේශනාවෙම කියනවා හරි වැදගත්. එතන උන්වහන්සේ කියනවා ඔහුට වහා සිහිය පිහිටනවලු වර ධර්මයේ තුල. වහා සිහිය පිහිටනවා. වහා සිහිය පිහිටලා හිටන් භාවනා කරනවා. භාවනා කරනකොට අත කෝ සෝ සත්තෝ කිප්පං ඒව විශේෂගාමි හොති. උන්වහන්සේ කියනවා ඉක්බිති ඒ සත්වයා වහාම විශේෂගාමි වෙයි. ඒකෙන් අදහස් කරලා තියෙන්නේ ධර්මයේ අට කතාවේ පැහැදිලිවම කෙනෝ නිවරටපත් වෙනවා. නැත්නම් මාර්ගඵල වලටපත් වෙනවා කියලා. වහාම එතකොට මොකද උදාහරණයක් විදිහට අපි බත් හැන්දක් දන් දුන්නා කියලා හිතමු. බත් හැන්දක් දන් දීලා ඊළඟ ජීවිතේ ඉපදුනාට පස්සේ අපිට බත් හැන්දක් නෙවෙයිනේ ලැබෙන්නේ. සමහර විට ඒ ජීවිතේම කන්න ලැබෙන අර බත් හැන්ද දන් දීපෙන්නේ. ඒ වගේ මේ භාවනා කරපු එක කර්මය දැන් දෙවලෝ ඉපදුනාට පස්සේනේ කර්ම විපාකය. ඒතර අපේ නිවර බොහෝම බලවත් අර කර්ම විපාකයක් විදිහට. ඉතින් ඒක නිසා ਉਹ වහාම නිවනටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම නැත්නම් එයත් එක්කට බණ භාවනා කරපු අය තවත් දිව්‍ය ලෝක උපදිනවා. ඒ අය දකිනවා මම බණ භාවනා කරගෙන හිටියා. ඒ කාලේ අහවල් කෙනෙක් හිටියා. ඉතින් එයා ඇවිල්ලා මතක් කරලා දෙන අපිට ඔබට මතකද අපි එකට අහවල් ඒකේ කියනවා අහවල් ශාලාවේ හරි අහවල් ගස මුල හරි භාවනා කළා මතකයිද අපි ඒ කාලේ හිතන් හිටියේ නිවන් දකින්න මාර්ගඵල ලබන්න නේද අපිට බැරි වුණානේ. අන්න එතකොට අරයට සිහිය පිහිටවල භාවනා කරලා ධර්මය අවබෝධ කරගෙන රහත් වෙනවා කියලා තියෙනවා. එහෙම නැත්නම් දෙවිවරු ධර්ම දේශනා කරනවා දිව්‍ය ලෝකේ. සමහරට සඳහන් කරලා තියෙනවා සනන් කුමාර බ්‍රහ්මයා වගේ බ්‍රහ්මියෝ දෙව්ලොවට වැඩම කරලා ධර්ම දේශනා කරන බව ඒ අය කරපු දේශනා පවා ත්‍රිපිටකයේ තියෙනවා. ඉතින් දෙවිවරු ධර්ම දේශනා කරනකොට අරයට ඇහෙන්න ගන්න මේ මම පුරුදු කරපු ධර්මයයි මේ. අන්න එතකොට සිහිය උපදවලා ධර්මය අවබෝධ කරගන්නවා. එක්කු ඉරිදිලා ඉරිදි බලලාබී තථාගතයන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ හරි ඉරිදි බලලාබී තෙරුන් වහන්සේ කෙනෙක් හරි වැඩම කළ ධර්ම දේශනා කරන මොහොතක අවබෝධ කරගන්නත් පුළුවන්.
බොහෝ විට අපේ මුගලන් මහරහතන්
වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ වගේ අවබෝධ කරන්න පුළුවන්. හැබැයි ඒකේ කියලත් නැහැ කොහොම හරි දෙව්ලොවදී ධර්මය අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරන්න කියන කතාවක් ඒකේ සඳහන් කරලා නැහැ. එහෙම ප්‍රාර්ථනාවෙන් ඉන්න එක අපේ මහාචාර්යතුමන් කිව්වා වගේ ඇත්තට මේක හරි අසාර්ථක මේ ප්‍රාර්ථනාවක් වෙන්න පුළුවන්. ඉෂ්ට නොවන ප්‍රාර්ථනාවක් වෙන්නත් පුළුවන් සමහර විට. නමුත් මේ සූත්‍රයේ කියනවා අර අපි මේ ජීවිතේම අවබෝධ කරගන්න උත්සාහ කරගෙන යනවා. බැරි වුණොත් එහෙම යන්න බෑනේ, බැරි වෙන්න පුළුවන්නේ. බැරි වුණොත් එහෙම උන්වහන්සේ කියනවා මේ අනිවාර්යෙන් ඊළඟ ජීවිතේ දෙව්ලොව කියලා. දෙව්ලොව ඉපදිලා අර උත්සාහයේ ප්‍රතිඵලේ ලබන්න පුළුවන් කෙසේවත්ම මේ ධර්මයේ හැසිරෙන එක මහන්සි වෙන එක නිෂ්ඵල වෙන්නේ නැහැ කියන එක බුදුජන් වහන්සේ වදාලා ඒකත් අපේ ප්‍රේක්ෂකයින්ට විශේෂයෙන් භවනා කරන ප්‍රේක්ෂකයින්ට බොහොම වැදගත් පණිවිඩයක්. අර දෙව්ලොව පතාගෙන භවනා කරන්න ඕන ධර්ම මාර්ගෙ ඉන්න ඕනේ, දෙව්ලොව ඉපදිලා මෙහෙම වෙනවා කියලා. නමුත් ඔබ මේ ජීවිතේම සන සම්පත්තියෙන්ම ප්‍රයෝජන ගන්න මහන්සි ගන්න. එතකොට ඔබට මේ ජීවිතේ සන සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි. සමහර විට බැරි වෙයි. බැරි වුණොත් ඔබට ඊළඟ ජීවිතේක අවබෝධ කරගන්න මේක උපකාරයක් වෙන බව අර සෝතානුදත සූත්‍රයේ සඳහන් වෙනවා. ඒකේ කෙනසි තාම වැදගත් දේශනාවක් ඇතතර බෞද්ධ ජනතාවට මේ දෙව්ලෝ ගැන කතා කරපු නිසායි මම මෙහෙම කිව්වේ. අනික් එක තමයි දැන් මිනිස්සු තවත් හිතන් ඉන්නවා මේ දෙවිවරු ජීවත් වෙන්නේ අපි දෙන පින් වලින් කියලා. ඇත්තටම අපි දෙන පින් වලින් දෙවිවරු ජීවත් වෙනව නෙමෙයි. දෙවිවරු ජීවත් වෙන උන්ට කර්මයෙන් ලැබිච්ච යම්කිසි සැප සම්පත් විමාන ආදී දේවල් නිසා. අපි යාලට පින් දෙන්නේ අපිට පිහිටක් ගන්න ඕනේ නිසා මිස එයාලා අපෙන් පින් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නව නැත්තම් එයාලට කණ්ඩ නැති වෙනව, අඳින්න නැති වෙනව, එහෙම හන්ද හැම නෙමෙයි. අර බොහොම ලස්සන කතාවක් තියෙනවා මං හිතන්නේ ඊළඟට මතක් කරන්නද මම? ඔව් මම ඒක කියන්නම්. ඒ තමයි ඔය සුනීද වස්සකාර කියන මගද ඇමතිවරු දෙදෙනා නගරයක් නිර්මාණය කරනවා විශාලාමහනුවර අල්ල ගන්න අදහසින්. මේ නිර්මාණය කරන නගරයට කියන්නේ පාටලි ග්‍රාමය කියලා. පස්සේ ඒක පැරළුක් නුවර වුණා පාටලි ග්‍රාමය. ඒක නිර්මාණය කරමින් ඉන්නකොට ඒ අය හදනවා එක එක ගොඩනැගිලි හදලා ඒ අය කල්පනා කරන ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ වැඩම කරවගෙන ඇවිල්ලා දානේ දීලා ඊට පස්සේ තමයි අපි මේ පදිංචි වෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩම කරගෙන එනවා. ඊට පස්සේ දානෙත් පූජා කරනවා. පූජා කළා හිටන් බුදුරජාණන් වහන්සේ දාන වන්දන ඉවර වෙලා කියනවා යස්මින් පදේසේ කප්පේති වාසං පණ්ඩිත ජාතයෝ. යම් ප්‍රදේශයක බුද්ධිමත් අය වාසය කරනවා නම් සීලවන්තෙත්ත බෝජෙත්වා සංඤතේ බ්‍රහ්මචාරයෝ. ඒ ගයක් එහෙම හදුවාම එහෙම සිල්වතුන් වැඩම කරවගෙන ඇවිල්ලා ඒ අයට දානි පූජා කරනවා, නැත් අනුභව කරවනවා. අපේ වචනලිකෝ දානි දෙනවා. දානි දීලා හිටන් යාතත්ත දේවතා ආසුන් තාසං දක්කින මාදිසේ. ඒ නිවසේ යම් දෙවිවරු ඉන්නවනම් නැත් එහි යම් දෙවිවරු ඉන්නවනම් ඔවුන්ට මුලින්ම පින් දෙනවා. අර පින්කම කරලා දන් දීලා ඒ පින දෙවිවරුන්ට දෙනවා. එතකොට දේවානු කම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. එතකොට දෙවියන්ගේ අනුකම්පාව අර මිනිස්සයාට ලැබෙනවා. ලැබුණාට පස්සේ ඒ ගෙදර අය දියුණු වෙන්න පටන් ගන්නවා කියලා මේ ඒ සූත්‍රේ සඳහන් වෙනවා. ඒ සූත්‍රයට අනුව කියන්න පුළුවන් සසික මහත්මයා මේ හැම නිවසක්කටම අධිග්‍රහිත දෙවරු ඉන්නවා. මොකද බුමාට දෙවරු ඔක්කොටම ඉන්න විමාන අඩුයි. එස හැම කුඩා නිවස්වලට අධිග්‍රහිත කුඩා දෙවරු ඉන්නවලු. මධ්‍යම ප්‍රමාණයට මධ්‍යම දෙවරු අධිග්‍රහිත වෙනවා. මහා පරිමාණයට මහා පරිමාණ දෙවරු අධිග්‍රහිත වෙනවා කියලා ඒ දේශනාවෙම කියලා තියෙනවා. කොහොම හරි අපි ඉන්න තැන අපි යම් කිසි පිනක් කරලා හොඳ දෙයක් කරලා ඒ දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් එතකොට ඒ දෙවියන්ගේ අනුකම්පාව අපිට ලැබෙනවා. එතකොට අපේ දියුණුවට ඒක හේතුවක් බවට පත් වෙන මේ ලෞකිකව දියුණුවට ඒක හේතුවක් බවටත් පත් වෙනවා.
හොඳයි. අපේ හොඳුනේ දැන් අවසාන වශයෙන් මම මහජනතුමාගේ මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් ඔය සැපයි 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 කියලා දිව්‍යමය සැප සම්පත් පිළිබඳව සීනමවන එක ට වඩා එහා ගිය සැපතක් අපිට බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා. ඒ තමයි නිවන් සැපය. දැන් එහිම අරගෙන ගත්තාම අපි තව ටිකක් සැපත් ඉඳලම ඔන්නේ බඩ ටිකක් කහලා නිවන් සැප යනවද? එහෙම නැත්නම් මේ ගෞතම බුද්ධ ශාසනේ දුර්ලභ මිනිසත් බව ලැබගෙන ඉන්න අතරවාරේ බණ භාවනාවක් කරගෙන අර සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ආදී පිළිවෙලින් මාර්ගඵල නිවන් අවබෝධ කර ගන්නවද කියන කාරණේ ගැන අපි හිතිය යුතු නොවේද? මොකද නිවන් සැපේන මෙහා සැපයක් නැහැනේ. ඒ නිවන් සැපේ තමයි උපරිහා සැපයක් නැහැ. නිවන් සැපේ තමයි උපරිම නිබ්බානම් පරම සුඛම් කියලා කියන්නේ. එතකොට එහෙම බැලුවොත් එහෙම අපි දිව්‍යමය සැප සම්පත් කියන ඒවා එච්චර මායින් කරන්න ඕනේ නෙවෙයි නේද කියලා මට හිතෙනවා.
ඔව්. සත්‍යකයක හරි වැදගත් කරුණක්. මොකද දැන් අපිට අත්දකින්න ලැබෙන්නේ සාමාන්‍යයෙන් ওই මනුස්ස ලෝකයේ පිසපයි කියලා හිතන මේ ඉන්ද්‍රිය පිනවන්න තියෙන හැකියාව. කනනාසේ දිව ශරීරය. එතකොට දැන් ඔබතුමා ඉස්සෙල්ලත් මේ කරුණ මතු කළා. දැන් දිව්‍ය ලෝකේ කියන්නේ ඒවා උපරිමයක තියෙන තැන. අපිට වැඩි ප්‍රස්සා කරන්න සල්ලි හොයන්න ඕනේ නැහැ ඒවා විඳින්න. ඒවා නිකම්ම ලැබෙන අර කප්රුක ගැන එහෙම සඳහන් වෙනවනේ සිකුපැති
සම්පත් කප්රුක සිලින්ද
ඒ සැප උපරිමයක තියෙන තැන. එතකොට එතන අර කිව්ව කරුණට කලින් ඔබතුමා මතු කළා හරි වැදගත් කරුණක්. දැන් එහෙම සැප වැඩි තැනක මේ ධර්ම මාර්ගයට වැටෙන්න තියෙන පෙළඹීම මොන වගේ වෙයිද? ඔක අපි මේ අපේ සාකච්ඡාවලත් සාකච්ඡා කරන දෙයක්. අපිට දැන් මම සාමාන්‍යයෙන් ගන්නේ ওই දිවි ලෝකේ ගැන කියනවට වඩා මනුෂ්‍ය ලෝකේ උදාහරණ. මොකද දැන් අපි අපේ සමාජය ගත්තොත් සාමාන්‍යයෙන් ඔය හැමදේම තියෙන අයයි ටිකක් අමාරුවෙන් ජීවත් වෙන අයයි ගත්තොත් වැඩිපුර ධර්මයට පෙළඹෙන්නේ කවුද? ඒකෙන් අපිට පේනවා සමහරු ධර්මය ගැන හිතන්නේම නැහැ ඔක්කොම જાති තියෙනකොට. අර ඒකෙන් කලාකරුවෙක් ඉන්නෙ දෙන්නෙක් ඉන්න පුළුවන්. හැබැයි වැඩි හරියක් ගත්තොත් අර Tamanට අවශ්‍ය දේවල් ඔක්කොම ලැබෙනකොට ඒගොල්ලන්ට අර දුක දකින්න අපහසු ගතියක් තියෙනවා. ටිකක් යම්කිසි පීඩාවකට පත් වෙන කෙනෙකුට තමයි මේ ධර්මය ගැන හොයන්නවත් හිතෙන පැත්තට යොමු වීම වැඩි. ඉතින් එහෙම දෙයක් තියෙද්දි හිතමට හිතලා බලන්න දැන් මේ දිව්‍ය සැප නැහැ මනුස්ස ලෝකෙ. දිව්‍ය ලෝකෙක ජීවත් වෙනකොට මේ කාම සම්පatti සීරම ලැබෙනකොට ධර්මයක් ගැන හිතන්න පෙළඹෙන්න කොච්චර ඒ කියන්නේ මම නම් හිතන්නේ අර පෙරපුරුද්දක් තිබුණොත් විතරමයි යම් කිසි හැකියාවක්. ඉවි ලෝකේ ඉඳලා අලුතෙන් කෙනෙකුට නම් මම හිතන්නේ ධර්ම වර්ගයට වැටෙන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි කියලා අපි ප්‍රායෝගිකව වටපිටාව දිහා බැලුවහම දකින්න හම්බ වෙන්නේ. එතකොට ඒ අර ඔබතුමා කලින් මතු කළ කරුණ ඒකත් අර දැන් ඉවි ලෝකේ ගිහිල්ලා මාර්ගඵල ලබන්නම උත්සාහ කරන පිරිසට ඒ කරුණත් නුවණින් හිතලා බලන්න හොඳයි. විමසලා බලන්න. ඒතර මේ ජීවිතයේ යම්කිසි පුරුද්දක් ඇති කරගත්තොත් ඒක වැඩි දියුණු කරගන්න පුළුවන්. එහෙම නැතුව ඉස්සෙල්ලා අපි අර නිකන් මොනවා හරි සල්ලි ටිකක් හොයාගෙන ගියත් දොරක් හදාගෙන ඊට පස්සේ පුළුවන් ධර්මය ගැන හොයන්න කියන මට්ටමේ කරන වැඩක් තමයි අර ඉස්සෙල්ලා දිව්‍ය ලෝකේ යමු ඊට පස්සේ අපි බණ අහලා මාර්ගඵල ලබමු කියන එක. ඒ කරුණ දැන් ඔබතුමා ඇහුවේ දැන් මතු කළ ප්‍රශ්නය ඔව්. අපේ ඕක ඔය සුඛ දෙකක් තියෙනවා මේ ලෝකෙට අයිති සැපයි ළඟට නිරාමිස සුඛ කියලා අපි කියන්නේ. ඒ නිරාමිස සුඛය යම්කිසි පමණකට හරි අත්දැක්කොත් සාමාන්‍ය ඔය සමාධියක් වඩන කෙනෙකුටත් ඒක අත්දකින්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියන්නේ කය භාගයක් විතර හිත එකඟ කරගෙන ඉන්න පුළුවන්කම ගත්තොත් ඒ අත්දකින සුවය මේ අපි ලබන ලෞකික සැපවලට වඩා බොහොම වෙනස් උසස්. මොකද එයා ආයේ ඒක අත්දකින්න පෙළඹෙනවා. මොකද ඒ තරම් ඒකේ ඒ නිරාමිස සුවය තියෙනවා. ඒක දැන් ඔය භාවනා කරන්නම ඕනේ. සාමාන්‍ය ජීවිතෙත් සමහර විට අත්දකලා ඇති ඔබ යම් කිසි දෙයක් ඔබට ලැබුණ ආහාරයක් අර කන් නැතුව අර බඩගින්න ඉන්න කෙනෙකුට දුන්නොත් එතනින් එන සතුට තමන් බඩගින්නේ හිටියත් අර ඒ නිරාමිස සතුට බොහොම බලවත්. ඒ කියන්නේ සමහර විට වේල් දෙක තුනක් නොකා ඒ සතුට විඳින්න පුළුවන්. සාමාන්‍ය ජීවිතයේදී ඒ වගේ දේවල් අත්දකින්න පුළුවන්. ඒක තමයි අර නිරාමිස ගතිය කියන්නේ. ඒ කියන්නේ මේ දේවල් එකතු කරගෙන ලබන සතුට නෙමෙයි. ඒවා අත්හැරීම තුලින් එන සතුටක්. ඒක නිරාමිස සුඛය පැත්තට වැටෙන්නේ. එතකොට අපේ දැන් සමාධි සමහර ධ්‍යාන වඩන ඇත් ඉන්නවා. ඒගොල්ලෝ අත්දකින්නවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකවලටත් එහා බ්‍රහ්ම ලෝක මට්ටමේ මොන වගේ සුවයක්ද තියෙන්නේ කියන එක අත්දකින්න. ඉතින් මේ මනුස්ස ජීවිතේ ඉන්න ඇටත් අවස්ථාව තියෙන උත්සාහ කරනවා නම්. එතකොට මේ නිරාමිස සුඛය කියන එක මේ ලෞකික සුඛයකට සංසන්දනය කරන්නත් අමාරු තරම් වෙනසක් තියෙනවා. එතකොට අර ලෞකික සැප දුක් කතා කරනකොට අපි දන්නා ඔය හැම සැපේම දුක හැංගිලා තියෙනවා. මොකද එකක් තමයි ඒ සැපේ ලබා ගන්න අපි බොහොම දුක් විඳිනවා. ඊළඟට ඒ සැපේ පවත්ව ගන්න දුක් විඳිනවා. ඒ සැපේ නැති වෙනකොට ආයෙත් අඬනවා. ඕ අනේ මේක නැති වුණා කියලා. එතකොට ඒක ලබා ගන්න කලිනුත් තියෙන දුක. ලබාගෙන ගත්තට පස්සේ ඒක ආරක්ෂා කරගන්න පවත්ව ගන්න එහෙමත් දුකක් විඳිනවා. ඊළඟට ඒක නැති වුණා කියලාත් අඬනවා. ඒව පස්සෙන් එළෝනේ එකේ තියෙන ඒ දුක. ඒ ලෞකික සුඛයේ ওই ටික හැංගිලා තියෙනවා. හැබැයි අර නිරාමිස සුඛය කියන එක ඒවා එකක් තමයි. ඒක අත්හැරීම තුලින්ම ලබන.
ඒක තමයි සැබෑ සුඛය. හරි. සුපින්දදී අපි දුක සැප දෙක පිළිබඳව කතා කරන්නේ යද්දී සැප ඇතුළත සංගවී ඇති දුක ඔබ නොදැන නොවටහාගෙන එය සැපයයි වරදවා වටහාගෙන දුක පසුපසම යන ලෝකී අද මේ සාකච්ඡාව තුළින් ඔබගේ ජීවිතවලට ජීවිත හැඩගස්වා ගන්නට යම් ආකාරයක මඟ පෙන්වීමක් ලැබුණේ නම් එයයි අපේ සතුට. ඒ නිසා මේ සතුට අපට ලබා දෙන්නට එවැගේම මේ ධර්මය බෙදා හදා දෙන්නට මේ ස්ථානයේ වැඩමකට වදාළ පූජනීය දොළොස්වල උදින විරසම්බර මහන්සීට නිදුක් නිරෝගී සුව සම්පන්න චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේ කරගෙන යන ශාසනික ආගමික මෙහෙවර තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම අපි ආරාධනයෙන් මෙහි සම්ප්‍රාප්තව මේ කරුණු ගෙනහැර දක්වන්නට දායක වුණු මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමන්ටත් තමන් සිදු කරන මේ ධර්ම ප්‍රචාරක කටයුතු සහ ආගමික ජාතික මෙහෙවරයන් සාක්ෂාත් කරගන්නට ශක්ති ධෛර්ය වරම් වාසනාව ලැබුවා කියලා ප්‍රාර්ථනා කරගෙන අද අපි සමගාමීව සම්මා සම්බුද්ධ